වෙනවා. නැත්තම් ඔක්කොම දන්නවා කියලා ඔහේ ඉන්නවා. දැන් මොනවාද ප්‍රශ්න කතා කරන්න ඕන? යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යදනිච්ඡං තං දුක්ඛං. ඕක මෙහෙමයි. ඕක දැන් මම අර අහන හින්දා කියා දෙනවා මිසක් ඕක ගැන හිතන්න ගිහිල්ලා මොලේ අවුල් කරගන්න එපා. හරි. ඕක අවබෝධ වෙන්න ඕන ධර්මතාවයක් මිසක් තර්කෙන් දාගෙන තේරුම් ගන්න අමාරුයි. එතන ඒ දැනට කියන යමක් යමක් ගැනයි ඔය ධර්මතාවය කියන්නේ. යමක් තියෙන කෙනාට, ඒ කියන්නේ යමක් තියෙන්නේ කාටද? ලෝකේ ඉන්න කෙනාටද, රහතන් වහන්සේටද? ලෝකේ ඉන්න කෙනාට. නිට්ටයයි කියලා ගත්ත කෙනාට තමයි යමක් තියෙන්නේ. නිට්ටය සංඥායි. ලෝකේ ඉන්න තත්ත්වය කියන්නේ නිට්ටය සංඥාවේ ඉන්න කෙනා. එයාට ලෝකේ තියෙන දේවල් තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. බුදුරුවෝ ඉන්නවා. යාන වාහන තියෙනවා. ඉඩ කඩන් මොනවාද මේ බිල්ඩින්ස් ඉරහඳ තාරකා තියෙනවා. නේද? මේ ලෝකේ ඉන්න කෙනාට යමක්. බාහිරේ වෙන්න පුළුවන්. තමන් තුල වෙන්නත් පුළුවන්. තමන්ගේ ශරීරෙත් යමක්. මගේ අත යමක්. මගේ කන යමක්. මගේ ඇහැ යමක්. මගේ කිව්වේ නැතත් ඇහැ යමක්. සමහරු කියනවා මගේ කතාව නෑ, ඇහැ තියෙන්නේ, කන තියෙන්නේ. ඔව් මම නෑ කියලා. ඒක හිතාගත්තට කමන්නෑ. දැන් ඇහැ කන නාසය තියෙනවනේ, වෙන කාගේ හරි කමන්නෑ. නෑට අරන් හරි පාවිච්චි කරන්න තියෙනවනේ නේද? ඔක මම කිව්වද නැද්ද කියන එක මත නෙවෙයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඔය ඇසුරු කරන තාක්කල් සක්කාය දිට්ඨිය තියෙනවා. රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. රූප ඇසුරු කරන තාක්කල් අස්මිය තියෙන, ඇසුරු නොකරගෙන නෙවෙයි. එතකොට ඔය අනත්ත ලක්ෂණ සූත්‍රේ, නන්දකෝවාද සූත්‍රේ එහෙම අහනවා. රූපං නිච්ඡං වාති අනිච්ඡං වාති. ඇස නිට්ටයද අනිත්‍යද? දැන් යමක් ගැනද අහන්නේ නැත්නම් නිකම්ම නිට්ටයද අනිත්‍යද කියලාද අහන්නේ? යමක් ගැන උදාහරණයක් දීලා ඇහැ කියන දෙයක් ගැනයි මේ අහන්නේ නේද? ඒ දෙයක් ගැනයි ඔය අනිත්‍ය යද නිච්ඡං කියන ධර්මතාවය ඔය පෙන්වන්නේ. ඇහැ කියන එක තියෙන කෙනාගෙන් තමයි අහන්නේ ඔය ඇහැ නිට්ටයද අනිත්‍යද නේද? ඇහක් නැති කෙනාගෙන් අහන්නේ. ඇහක් තියෙනවා කියලා විශ්වාස කරන කෙනාගෙන් අහනවා ඔය ඇහැ නිට්ටයද අනිත්‍යද? දැන් අපිට ලෝකෙට අයිති පැත්තෙන් පේනවා මේ කියන්නේ මේ ඇහැ වෙනස් වෙනවද නැද්ද කියලා අහනවා කියලා. ඒක ලෝකෙට අයිති ධර්මතාවය. මේ ලෝකෙට අයිති ධර්මතාවය නෙමෙයි, ලෝකෙන් එතර වෙන ධර්මතාවය. ඊට ගැඹුරුයි. හරි. දැන් ඔය ශරීරය නිට්ටයද අනිත්‍යද කිව්වොත් අපි එක පාරට කියන අනිත්‍යයි කියලා. භාවනා කරලා කරලා හින්දා කියනවා නේද අනිත්‍යයි කියලා. එහෙම තමයි හිතෙන්නේ. ගිහිල්ලා අහන්න බලන්න ওই මුස්ලිම් කාරයෙක්ගෙන් ওই ශරීරේ නිට්ටයද අනිත්‍යද කියලා. එයා නිට්ටයයි කියයිද? ඕක භාවනා කරලා දැනගන්න ඕනේ නැද්ද? අපි හිතන්නේ මේ අපි අනිත්‍ය සංඥා වඩලා වඩලා දැනගත්තු එකක් කියලා. මේ දහමක් අහලා නැති මුස්ලිම් එක්කෙනෙක් දන්නවා මේ පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් නේද? මරුණාම ඌක ඉවරයි. කුණු වෙලා යනවා නේද? එතකොට කියයි එයා ඒ කාලයක් ගෙහින් වෙනස් වෙන එකනේ, හැමතිස්සෙම වෙනස් වෙන බව දන්නේ නැහැ කියලා. දැන් දැනද කියලා අහලා බලන්න. ඔබ එහෙමද මේ හැම මොහොතෙම වෙනස් වෙනවද කියලා? ආ කියයි වෙනස් වෙනවා කියලා. නැත්තම් මේ දහමක් දන්නේ නැති ඔය පරීක්ෂණ කරන විද්‍යාඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ අර ලොකු කරලා බලලා අනේක්ෂ වලින් අර වයින් මේවයින් බලලා මේවා වෙනස් වෙන හැටි දකිනවා. ඒගොල්ලෝ අපිට වඩා වෙනස් වෙන බව දැකලා තියෙනවා. එක මොහොතක දකින දේ තව මොහොතක දකින්න බෑ කියන ධර්මතාවය දැකලා තියෙනවා ඒගොල්ලෝ. නේද? හැබැයි ඕක දැක්කට කවුරුත් සෝවන් වුණාද? නැහැ. පෙරණයසු විරුද්ධවම දැක්කේ නැහැ. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන එක දැක්කේ නැහැ. මොකද ඒගොල්ලන්ටත් වෙනස් වෙනවා කියන දෙයක් තියෙනවා. යදනිච්ඡන් තන්දුක්ඛන් කියන එක ඒගොල්ලෝ දැක්කේ නැහැ. වෙනස් වෙන දෙයක් තියෙනවා කියන බව නම් දැක්කා. හරි. යදනිච්ඡන් තන්දුක්ඛන් කියන ධර්මතාවය දැක්කේ නැහැ. එහෙනම් ඇහැ නිට්ටියද අනිට්ටියද කියනකොට මේ ඇහැ වෙනස් වෙනවද නැද්ද කියලා අහන කතාව නෙවෙයි. මේක ලෝකෙට අයිති ධර්මතාවයක්. ඇහැ වෙනස් වෙනවා කියන එක. හරි. එතකොට අනිත්‍ය සංඥාව පැත්තෙන් අපිට මේක බලන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව කිව්වේ මොකද්ද? සමුදයයි අත්තංගමයි. ඇහැ කියන එකක් තියනවා නම් ඇහැ හටගත්තේ කොහොමද කියලා බලන්න කියනවා නේද? සමුදේ. එතකොට අපි පෙන්නවා ඇහැ හටගත්තේ කොහොමද කියලා දකින සමුදේ. දැන් මේ මොහොතේ අපිට අතීතය ගැන කතා කරලා වැඩකුත් නැහැ, අනාගතය ගැන කතා කරලා වැඩකුත් නැහැ. මේ මොහොතේ ගැන කතා කරමු නේද? දැන් මේ මොහොතේ ඇහැ තියෙනවද නැද්ද? අන පරීක්ෂණය කරන්න පටන් ගන්නවා. අපි ඉන්නේ ආ තියෙනවා තියෙනවා මොකද නැත්තේ? මට පේනවනේ. නේද? ආ දැන් ඒ යන්න තියෙනවා ඇහැක්. ඇහැක් තියෙන එක ගැන සතුටු වෙන්න දැන් විදර්ශනය කරන්න දෙයක් තියෙනවා. එතකොට ඔන්න ඔය තියෙන ඇහැ ගැනයි මේ ප්‍රශ්න කරන්නේ. ඔය දැන් තියෙන ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහන්නේ. හරි. මේ ක්ෂණේදී ඕක නිට්ටයද අනිත්‍යද? මේ ක්ෂණේ නිට්ට සංඥාවෙන් ගන්න පුළුවන්ද? දැන් හොයලා බලන්න ඕන. ඇහැ කොහමද ඇහැ තියෙනවා කියලා දැනගත්තා නම් හොයන්න වෙනවා. නේද? මේ මොහොතේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඔන්න දැන් නුවණින් හොයන්න. නුවණින් හොයන්න කිව්වෙපු ගමන් ආයතන මොන ආයතනෙන්ද දැන් ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කියලා ඔන්න හොයන්නවා. මේ මොහොතේ මං ඇහෙන් දැකලාද ඇහැ තියෙනවා කියලා දැනගත්තේ? මං කල්පනා කරනවා. ඇහෙන් දැකලා නම් වෙන්න බෑ නේද? ඇහැට පේන්නේ නෑනේ ඇහැ. එහෙනම් ඇහෙන් දැකලා වෙන්න බෑ මේ මොහොතේ ඇහැ තියෙනවා කියලා දැනගෙන තියෙන. කණෙන් අහලාද ඇහැ තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ. ඒක වෙන්නත් බෑ. ඈ නාසයටවත් දැනුණද අඩු ගානේ ඇහි ගඳක් සුවඳක්. එහෙම වෙන්නත් බෑ නේ. දිවට දැනුණද ඇහි රසක්වත්. එහෙනම් ජීව ආයතනෙන් කියලත් නෑ ඕක. ඈ කාය ආයතනෙන් කිව්වද ඇහැ තියෙනවා කියලා? ඇහැ මේ වගේ රිදෙනවා කියලා කිව්වද? එහෙමත් නැහෙනේ. ඇහැ කියන ධර්මතාවය මෙන්න මෙහෙම රිදෙන මෙහෙම දැනෙනවා කියලා එහෙම කියලත් නැහැ. ඉතුරු වෙන්නේ නම් මනස තමයි. මනස ටිකක් අල්ලන්න අමාරුයි නේද? මනසෙන් කරන වැඩ ටික. දැන් අපි මේ මොහොතේ මම ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් නුවණින් හිතන්න. පේන හින්දා නේද? පේන නිසා නේද ඇහක් තියෙනවා කියලා කියන්නේ? පෙනුන් නැත්තම් කියයිද ඇහක් තියෙනවා කියලා? නෑ නේද? එහෙනම් පෙනීම කියන එක උදව් වෙලා තියෙනවා නේද? පෙනීම නිසා නේද ඇහක් තියෙනවා කිවි. හැබැයි අපි දන්නවා පේන්නේ ඇහත් නෙවෙයි. පෙනුනාම පේන්නේ ඔය එළිය තියෙන ඒවා පේනවා මිසක් ඇහනම් පේන්නේ නෑ නේද? ඔව්. බාහිර දේවල් පේනවා මිසක් ඇහැ පේන්නේ නැහැ නේ. එහෙනම් පෙනීමේ සිද්ධියේදී ඇහැ පේන්නේ නැහැ. නේද? මම දැන් ඇහක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහක් තියනවා කියලා දැනගන්න එක හිතන්න අමාරු හින්දා තමයි ඇහෙන් පේන රූප එළියේ තියනවාද කියන එක ඉස්සෙල්ලා බලන්න කිව්වේ. ඇහෙන් පේන දේවල් එළියේ තියෙනවා නම් අර වතුරට එබෙන බල්ලා කියන කතාවත් ඇත්ත වෙන්න ඕන. නේද? බාහිරේ බල්ලෙක් ඉන්න හින්දාමයි ඔහොම පේන්නේ කියලා ඌ කිව්වොත් ඒකත් ඇත්ත වෙන්න ඕන. ඒක ඇත්ත වෙන්න බෑ. ඊළඟට අපිට මිරිඟුව පේන වෙලාවක වතුර තියෙනවා කියලා හිතුණොත් අපි දන්නවා ඒක ඇත්ත වෙන්න බෑයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා දැන් ඇහෙන් අරන් දෙන්නේ සංඥාවක් කියලා අපි දන්නවනේ නේද? වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි ඇහැට පුළුවන්. ඊට වඩා දෙයක් ඇහැට කරන්න බෑ. ඇහැ තියෙනවා නම් ඔය තියෙන ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි. එතකොට සංඥාව ගැන නේද මන ආයතනෙ කල්පනා කරන්නේ? එතකොට ඇහෙන් උපද්දලා දෙන සංඥාව වර්ණ සංඥාව දිහා බලලා නේද කල්පනා කරලා ඔය එළියේ තියෙන රූපයක් කියලා කියන්නේ? එතකොට එළියේ තියපු රූප ඔක්කොම සංඥා මිරිඟුවට අහු වෙලා නේද? ඇහෙන් අරන් දීපු සංඥාව මිරිඟු මාත්‍රයක් කියලා නොදන්න කමට නේද එළියේ රූප පැනෙවුවා නම් පනවලා තියෙන්නේ? ඇහැ උපද්දපු එක වර්ණ සංඥාවක් මිසක් රූප නෙවෙයිනේ. චිත්‍රපටියක් වගේනේ. අපි චිත්‍රපටිය බලනවා. චිත්‍රපටිය බලබලා මේ එක එක ඒවා කිව්වට ඒවා ඇත්තට තියෙන රූප නෙවෙයිනේ. පනවගත්තු ඒවා. එතකොට බාහිර රූප සේරම පනෝගත්තු ඒවා කියලා නුවණක් එනව නේද දැන්? හ්ම්? බාහිර රූප පනෝගත්තු ඒවා නම් ඒවා හිතෙන් හදපු දේවල් නම් ඒවා එළියේ තියෙන්න පුළුවන්ද? බෑ. එළියේ එක රූපයක්වත් නැත්නම් ඇහැට වැඩක් තියෙයිද? නෑ. එළියේ එක රූපයක්වත් නැත්නම් ඇහැ ඕන වෙයිද? මොනවද දකින්නද? එළියේ රූප තියෙන තාක්කල් විතරයි නේද ඇහැට වැඩක් තියෙන්නේ? එළියේ රූප නැති වුණ දවසට ඇහැට කරන්න වැඩක් නැති වෙනවා නේද? එතකොට අපි එළියේ රූප තියනවා කියලා විශ්වාස කරන තාක්කල් තමයි ඇහැ තියෙන්නේ. අපි ඇහැට ආස කරන්නේ ඇහැ ඕන වෙන්නේ. එළියේ රූප පිහිටන්නේ නැති දවසක් ආවොත් එහෙම අපි ඇහැට ආස කරයිද? නෑ. ඇහැට කරන්න වැඩක් නෑ එතකොට. නේද? එතන එක පැත්තකින් බලන්න එළියේ රූප තියෙන තාක්කල් තමයි අපි ඇහැක් පනවන්නේ. හ්ම්? ඇහැ ඕන වෙන්නේ අපිට. අනිත් එක තමයි එළියේ රූප සේරම අපි මෝඩකමට පනෝගත්තු ඒවා, විද්‍යාවෙන් පනෝගත්තු ඒවා. දැන් එළියේ රූප තියනවා කියලා පැනෙව්වේ මොන සිද්ධියක් හින්දද? දැකීම. දැකීම සිද්ධ වෙන හින්දා. දැන් දැකීමට අයිතිද එළියේ රූප? එහෙනම් තව ටිකක් ගැඹුරට හිතන්න ඕන. දැන් දැක්ක හින්දා ඕක ගැන කල්පනා කරලා ඒ ටික එළියේ තියෙනවා කියලා විශ්වාස කළා නම් නේද? දැක්ක නිසා කල්පනා කරලා හදපු ප්‍රපංච ටිකක් නම් එළියේ තියෙන රූප. දැකීමට එළියේ තියෙන රූප උදව් වෙලාද? නැත්තම් දැකීමෙන් පස්සේ හදපු දේවල්ද එළියේ තියෙන රූප කියන්නේ? දැකීමෙන් පස්සේ හදපු දේවල්. එහෙනම් දැකීමෙන් පස්සේ හදපු දේවල් දැකීමට උදව් වෙලා තියෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් දැකීමට අයිතිද බාහිර තියෙන දේවල්? නෑ. දැකීමට අයිති නෑ. දැකීම නිසා අපි මොනවා හරි හදුවා නම් දැකීමට ඒවා අයිති නෑනේ නේද? දැක්ක ඒවා නෙවෙයි. දැක්ක නිසා අපි පනෝගත්තු ඒවා. එළියේ තියෙනවා. දැන් වතුරේ ඉන්න බල්ලා දැක්ක නිසා පනෝගත්තු එකක් මිසක් දකින්න වතුරේ ඉන්න බල්ලෙක් ඕනද? නෑ. හරි. එහෙනම් අපේ දැකීම කරන්න එළියේ රූප එකක්වත් ඕනද? දැකීම සිද්ධ වෙන්න එළිය රූප එකක්වත් ඕනද? අවශ්‍ය නැහැ. එළිය තියෙන රූප ඔක්කොම මේ දැකීමේ සිද්ධිය ගැන සිහිය නුවණ නැති හින්දා අපි මෝඩකමට අනෝපුවා. දැක්ක හින්දා තියෙනවා කියනවා නම් තියෙන හින්දා දැක්ක වෙන්න බෑනේ. දැකීම උදව් කරගෙන කල්පනා කරලා මොනවා හරි දෙයක් හදලා එළියේ තියෙනවා කිව්වනම් නේද? හරි. දැන් බලන්න ඇහැ තියෙනවා කිව්වේ පේන නිසා නේද? දැන් මේ මොහොතේ ආ කලිනුත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි මේ මොහොතේ ඇහැ තියෙනවා කියන්නේ ඇයි? පේන නිසා. ඒත් පේන නිසයි ඇහත් පනෝලා තියෙන්නේ. පේන සිද්ධිය මත කල්පනා කරන්න ගිහිල්ලා නේද අපි පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා හිතලා නේද ඔය කිව්වේ? පේන නිසා ඇහක් තියෙන්න ඕන. නේද? දැන් මේ මොහොතේ ඇහ දැකලා නිමේනේ ඇහ තියෙනවා කිව්වේ. පේන සිද්ධිය ගැන කල්පනා කරන්න ගිහින් නේද ඔහොම පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා හිතෙන් නේද ඔක සකස් කරලා තියෙන්නේ. එහෙනම් ඒකත් ප්‍රපංචයක් කරගෙන නේද? දැන් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන්නේ හිත ඇතුලේ සිද්ධියනේ. ඒක අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ, හීන මාත්‍රයක් විතරනේ. දැන් හීනේ ඇත්තක් කරගෙන නේද අපි ඇහක් තියනවා කියලා තියෙන්නේ. එතකොට සිද්ධ වෙලා තියෙන්නේ දැකීම. පේනවා කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. පෙනුනට අපිට ඇහැ පෙනිලා නැහැනේ. පෙනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද ඇහක් පනෝගෙන තියෙන්නේ. පේන්න නම් ඇහක් තියෙන්න ඕන කියලා වෙන කවුද නේද කියලා තියෙන්නේ. පෙනීම සිද්ධිය නෙවෙයි නේද? හ්ම්, තේරුණාද මම කියනදේ? දැන් පේන සිද්ධියට බාහිර රූප අයිති නැහැ වගේම පේන සිද්ධියට අජ්ජත් රූපේ අයිතිත් නැහැ. හරිද? පෙනීම මත පනෝගත්තු එකක් බාහිර රූප කියන්නේ. පෙනීම මත පනෝගත්තු එකක් අජ්ජත් රූප කියන ඇහැ කියන එක. අපි පේන හින්දා අපි කල්පනා කරලා කිව්වා පේන්න නම් ඇහක් තියෙන්න ඕන. හරිද? පෙනීමට අයිති නෑ ඇහැ. කල්පනා කරන්න ගිහින් තමයි ඇහක් හැදුවේ. ඈ? පෙනීමට අයිති ටික වෙනම හොයාගන්න. දැන් පෙනීමට බාහිර රූපේ අයිති නැත්නම් පෙනීමට අජ්‍යත් රූපේ අයිති වෙන්නත් බෑ. මොකද ඔය දෙකම කල්පනා කරන්න ගිහිල්ලා එකතු කරගත්තු ඒවා මිසක් පෙනිලා කියපු ඒවා නෙවෙයි. පෙනීම ගැන කල්පනා කරලා කියපු දේවල් නේද? ඒත් කල්පනා කරලා කියපු දේවල් ඔක්කොම ප්‍රපංච නේද? යං විතක්කේති තම් ප්‍රපංචේති. යං විතක්කේති තම් ප්‍රපංචේති. නෑ, ඇහැ කියන්නේ ප්‍රපංචයක්. දැන් බාහිර රූපේ ප්‍රපංචයක් කියන එක පැහැදිලිනේ නේද? වතුරේ ඉන්න බල්ලා වගේ ප්‍රපංචයක්මයි අපි ඔය කියන ඇහත්. වතුරේ ඉන්න බල්ලා වගේ ප්‍රපංචයක්මයි අපි මේ තියනවා කියන ඇහත්. ඇයි? කල්පනා කරලා තියෙනවා කියලා හිතපු එක. කල්පනා කරලා කියනකොටම මනසේ නිර්මාණයක් මනස දැනගෙන මන ධම්ම මනෝ විඥාන ධම්ම කියන්නේ මනෝමය දේවල් විතරයි. නේද? ඔකත් ඉතින් තුබ්බේ අනනුසුතේසු ධම්මේසු තමයි ඉතින්. බුදු කෙනෙකුට විතරයි ඒවා පෙන්වන්න පුළුවන්. ඒතකොට විඥාණයෙන් කරන මායාවේ වැඩ ඔය. චක්කු විඥාණයෙන් කරන මායාව තමයි ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියන එක. සෝත විඥාණයෙන් කරන මායාව තමයි කනකුයි ශබ්දෙකුයි තියෙනවා කියන එක. ජීවහා විඥාණයෙන් කරන මායාව තමයි එගනේ මායාකාරී ස්වභාවය තමයි දිවකුයි රසකුයි තියෙනවා කියන එක. හ්ම්, ගාහන විඥාණයෙන් කරන මායාවක් තමයි නාසයකුයි ගන්ධයකුයි තියෙනවා කියන එක. කාය විඥාණයෙන් කරන මායාවක් තමයි මේ කයකුයි ගැටෙන්න දෙයකුයි තියෙනවා කියන එක. එතෙන්ට එන්න පුළුවන් නම් හොඳයි. අපි බලමු පුළුවන්ද කියලා. දැන් එතකොට මේ කතා කරන්නේ තාම රූපය ගැන. අජ්ජත්ආයතනයි බහිද්ධායතනයි. අජ්ජත්ආයතනය බහිද්ධායතනය කියන දෙකම දැනගෙන තියෙන්නේ ඕක ගැන කල්පනා කරන්න ගිහිල්ලා. තව විදිහට විඥාණය තමයි අපිව දැනුවත් කරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් එනවා, එහෙනම් දැන් චක්කු විඥාණයත් කර්මයක්ද? නංග අභිධර්මයට ගැලපෙන්නේ නැහැ දැන් හා. චක්කු විඥානේ සෝත විඥානේ කියන්නේ කර්මද විපාකද? විපාක. නෑ. ඇස කියන්නේ විපාකයක් නෑ. චක්කු විඥානේ කියන්නේ නෑ. ඔව් ඇස කියන්නේ විපාකයක්. විපාකයක්ද කර්මයක්ද? චක්කුම් වික්කවේ පුරාණ කම්මං. හ්ම්. ඇස කියන්නේ කර්මයක්. කන කියන්නේ කර්මයක්. පුරාණ කර්මයක්. ඇස කියන්නේ පුරාණ කර්මයක් කියනවා. කන කියන්නේ පුරාණ කර්මයක් කියනවා. නේද? එහෙම ධර්මතාවයකුත් තියෙනවා නේද? නම් මෙහෙමයි. දහම දැක්කනම් ඔය ඔක්කොටම ගැලපෙන්නත් ඕන. නැත්තම් දහම දැකලා නැහැ. දෙක පැත්තකින් මේක විපාක විඥානයක් කියනවා. මේ පංච ධාරා වජ්ජන සිතෙන් පස්සේන විඥාන ටික කර්මයක් වෙන්න බෑ. තාම ජවන් වලට ගිහින් නෑ. මේ නොදන්න අයට නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒවා දැනගන්න යන්නත් එපා. මේ දන්න අයට තමයි මම කියන්නේ. නොදන්න අය ඌ ටික අමතක කරලා දාන්න. දහම දකින්න ඕවා ඕන්නේ නෑ. දන්නායට ඉතින් ප්‍රශ්න ටික විසඳ ගන්නත් එපේ. ඈ එකතු කරගත්තු දැනුමටත් මොකක් හරි කරගන්න වෙනවනේ නේද? ඔව්. දැන් මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ විඥාණයට කවුද උපමා කරන්නේ? මායාකාරය. මාය උපමංච විඥාණං කියනවා නේද? විඥානයේ මායාකාරයක් කියනවා. මැජික් කාරයක්. දැන් අපි හිතමු ඔන්න දැන් මෙතන මැජික් කාරයක් කරලා මැජික් එකක් පෙන්නනවා. නේද? දැන් මැජික් කාරය මැජික් එක පෙන්නවා. එතකොට අපි මැජික් කාරයට තමයි මායාකාරය කියන්නේ නේද? දැන් මැජික් කාරය රැවටිලාද? රැවටෙන්නේ මැජික් කාරයද අපිද? බලන අය නේද? දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ විඥානයේ මායාකාරය මිසක් රැවටෙන එක්කෙනා කියලා කිව්වේ නැහනේ. නේද? ආ විඥානයේ මායාවක් පෙන්නනවා කියන ඔන්න නුවණ ඇති කරගන්න. විඥානයේ මායාවක් හදලා පෙන්නනවා. මායාවක් හදලා පෙන්නුවටම දැන් මැජික් කාරෙක් මැජික් පෙන්නවා කියලා අපි රැවටෙන්නම ඕන කියලා නීතියක් තියනවාද? නැහැ. කෙනෙකුට රැවටෙන්නත් පුළුවන්, කෙනෙකුට ඇත්ත දකින්නත් පුළුවන්. එහෙම නේද? ආ. එතකොට තේරුම් ගන්න දැන් මැජික් කාරයා මැජික් පෙන්නුවයි කියලා බලන අය රැවටෙන්නම ඕන කියලා නීතියක් නැහැ. නේද? කවුද රැවටෙන්නේ? නෑ දැන් බලන අයගෙන් කොටසක් රැවටෙනවා, කොටසක් රැවටෙන්නේ නෑ. රැවටෙන්නේ කවුද? මෝඩය මේ නෝචන. මැජික් එක කියලා නොදන්න අය නේද? මෝඩය තමයි රැවටෙන්නේ. එක් කරන හැටි දන්න කෙනා රැවටෙනවද? නෑ. ඒකට බලන අයගේ දෙකොටසක් ඉන්නවා. මෝඩකමට ඒක දිහා බලන කොටසකුත් ඉන්නවා, නුවණින් ඒක දිහා බලන කොටසකුත් ඉන්නවා නේද? ඒ මැජික් කාර්යය කියන දේ ඒ විදිහටම පිළිගන්නේ මෝඩ අයද නුවණ තියන අයද? මෝඩ අය. එහෙනම් දැන් ඔන්න විඥානය මායාකාරය. චක්කු විඥානය මායාකාරය. මැජික් කාර්යය මැජික් පෙන්නුවට ඔබ කවුරු හරි බලලා රැවටුනොත් විතරයි නේද එතන ප්‍රශ්නේ තියෙන්නේ? නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තේරුම් ගන්න, චක්කු විඥානයේ මැජික් එක හදලා පෙන්නුවට ඒකට රැවටෙන කවුරු හරි හිටියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දිහා බලලා ඇත්තම නෙමෙයි ආ කියන්නේ කියලා විශ්වාස කරන කෙනෙක් හිටියොත් නේද ප්‍රශ්නේ? එහෙනම් තේරුම් ගන්න, දැන් චක්කු විඥානයේ ස්වභාවය තමයි ඇහැකුයි රූපෙකුයි තියනවා කියන මායාවක් කරනවා. ඒ මායාව බාරගත්තොත් නේද ප්‍රශ්නේ? ඒක බාර ගන්නවද නැද්ද කියන එක කවුද කරන්නේ? දෙවැනියට ඉන්න එක්කෙනා නේද? චක්කු විඥාණයෙන් පස්සේ එන මනායතනේ තමයි දැන් එයා කියන දේ විශ්වාස කරනවද නැද්ද කියන එක. දැන් ඇහෙන් සකස් කරලා දෙන දේ දිහා බලන්නේ මනසනේ නේද? ඒ ප්‍රේක්ෂකයෝ ටික වගේ. චක්කු විඥාණය මායාව කරනවා. මායාකාරී ස්වභාවයක් තියෙනවා. එයා කියනවා නැහැ, ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා. එයාට ඕන දෙයක් කියන්න පුළුවන්. ඊළඟ එක්කෙනා ඒක පිළිගන්නවද නැද්ද කියන එක මත නේද උතන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මෙයා අන්ධව ඕක බාරගත්තොත් ඇත්ත තමයි ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා කියලා බාර ගන්නත් පුළුවන් කැමැතිනම්. එතකොට කියනවා මායාවට අහු වුණා, මෝඩකම්. නෑ අපේ වචන ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔකට කියන පාළි වචන කිව්වොත් තමයි තේරෙන්නේ. නෑ මොන මානසිකාරයද ඒක? ආයෝනිසෝ මානසික. ආ දැන් දන්නවනේ. මෝඩකමට බාරගත්තට කිව්වට තේරෙන්නේ නැහැ. මම සිංහල අමතක වෙලානේ. දැන් ඔක තමයි ඉගෙන ගත්තහන් එන ප්‍රශ්නේ. දැන් එතකොට ඔන්න විඥාණය කරන මායාව මොකද්ද? ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා කියනවා චක්කු විඥාණය. සෝත විඥාණය කරන මායාව මොකද්ද? කනකුත් තියෙනවා සබ්දෙකුත් තියෙනවා. දැන් නුවණින් බලන කෙනා ඊට වඩා වෙනස් විදිහට බලනවා. එයා බලනවා දැන් මැජික් කාර්යයට කරන්න පුළුවන් මොකද්ද? එයා කරන මායාව මොකද්ද කියලා. නේද? දැන් මායාව පෙන්වන්න එයා සිද්ධ කරන දේකුත් තියෙන්නේ ඉතින්. එයාට කරන්න පුළුවන් කෘත්‍ය මොකද්ද? එයාගේ මායාකාරී ස්වභාවය මොකක්ද? ඕක දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ඇහැ පිරිසිඳ දකින්න. අපි අඳුර ගන්න ඕන ඇහැට කරන්න පුළුවන් වැඩේ මොකද්ද? එයා කියන මායාකාරී ස්වභාවය මොකද්ද කියන දෙක වෙන් කර ගන්න ඕන. එයාට ඇත්තටම කරන්න පුළුවන් දේකුත් තියෙනවනේ නේද? ඒකට කියනවා කෘත්‍ය කියලා. ඇහැට පුළුවන් කෘත්‍ය මොකද්ද? වර්ණ සංඥාවක් කරන් දෙන එක විතරයි. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. කනට කරන්න පුළුවන් කෘත්‍ය මොකද්ද? ශබ්ද සංඥාවක් කරන් දෙන එක විතරයි. හරි. එයා එයාගේ කෘත්‍ය නෙමෙයි, එයා වැඩිපුර දේවල් ටිකක් කරනවා. කේලම් ටිකක් ඇවිල්ලා කියනවා. දැන් අපි පරියාවයි කේලම් අහන්න. මෙයා කියන්නේ මං වර්ණ සංඥාවක් හැදුවා කියලා නෙමෙයි. මෙයා කියන්නේ ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා. සෝත විඥාණය ඇවිල්ලා කියන්නේ මං ශබ්ද සංඥාවක් හැදුවා කියලා නෙමෙයි. කනකුත් තියෙනවා, ශබ්දෙකුත් තියෙනවා. ඈ කියලා. හරි. එතකොට අපි කෘත්‍ය අඳුරගත්තොත් මෙයාට පුළුවන් මේ සංඥාව හදලා දෙන්න විතරයි. එයාට බෑ එළියේ තියෙන දේවල් ගැන කියන්න. එයාට බෑ ඇතුළේ තියෙන දේවල් ගැන කියන්න. එයාට පුළුවන් මේ එයාට අදාළ සංඥාව හදලා දෙන්න විතරයි. ඇහැට පුළුවන් වර්ණ සංඥාව හදලා දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සංඥාව හදලා දෙන්න විතරයි. අර කැමරාවට පුළුවන් ෆොටෝ එක අරන් දෙන්න විතරයි. එයාට කියන්න බෑ එළියේ තිබුණේ මොනවද, මේ කැමරාව ඇතුලේ තියෙන්නේ මොනවද, ඒව මුකුත් එයා දන්නේ නෑ නේද? ඒක කියන්නේ එයාද වෙන කෙනෙක්ද? දැන් කැමරාව ෆොටෝ එකක් ගත්තේ එළියේ දෙයක් තිබුණ නිසා කියලා කියන්නේ කැමරාව දන්නවද ඔය කතාව? නෑ. එහෙනම් ඇහැ දන්නේ නෑ එළිය රූපයක් තිබුණා කියලා. ඇහැ දන්නේ නෑ ඇහක් තිබුණා කියලා. එයාගේ කෘත්‍ය කරන්න විතරයි එයාට පුළුවන්. ඒ කෘත්‍ය විපාක මට්ටමක් විතරයි. හරි. ඒ කෘත්‍ය විපාක මට්ටමක් විතරයි. ඒක කර්මයක් නෙවෙයි. හොඳ එයාගේ කෘත්‍ය කළාට බය වෙන්න එපා. ඒක කර්මයක් බවට පත් කරන වෙන කෙනෙක් ඉන්නවා. ඒක මුලාවෙන් අවිද්‍යාවෙන් ගන්න කෙනා. එයා ඇත්ත තමයි. මෙහෙම එයා කියන්නේ ඇත්තම යන්න එළිය රූපයක් තියෙනවා. ඇහැට පේන්නේ එළිය රූපයක් තියෙන හින්දමයි කියලා කියන කෙනෙක් ඉන්නවා තමයි. එයා තමයි අවිද්‍යාවෙන් බාර ගන්න කෙනා. නේද? නා එයා ඒ මනස. ତර මන ආයතනෙත් අපි කෘත්‍යකුත් තියනවා මායාවකුත් තියනවා. ඒ මනෝ විඥානේනේ. විඥාන හැම එක්කෙනාගේම එයාට කරන්න පුළුවන් වැඩකුත් තියෙනවා මායාවකුත් තියෙනවා. එයා කරන්නේ අරය දීපු මායාව තව ටිකක් ඇත්ත කරලා දෙනවා. ඇත්තමයි කියලා. ඇහෙන් දැකපු හින්දා එළියේ තියෙනවමයි කියලා මනස තමයි කියන්නේ. වතුරේ බල්ලා ඉන්නවමයි කියලා කියන්නේ බල්ලාගේ මනස. ඇහැ නෙමෙයි. ඇහෙන් දැක්කදී අර මායාකාරී ස්වභාවය ඇත්තමනේ. අර බල්ලෙක් ඉන්න නිසාමනේ ඇහෙන් පේන්නේ කියන තත්වයකට ගියා. හරි. ඒ මුලා වුණ හිත අවිද්‍යා සහගතව මනස වැඩ කරනවා දැන්. එතකොට ඒ තියෙනවා කියන ඒවටම තමයි අවිද්‍යා පත්‍ය සංකාර කියන්නේ. අවිද්‍යාවෙන් සකස් කරන දේවල්. හරි. දැන් මෙයා ඒ අවිද්‍යාවෙන් හදපු දේ ඉපදුන හැටි දැක්කොත් ඒක තමයි අපි දකින්න උත්සාහ කළේ නේද? මනසෙන් හදපු දේ මනසෙන් දැනගත්ත. ඕක එළිය තියෙන්න බෑනේ. මනසෙන් හදපු දේ කියට අපි කියන්නේ ධම්ම කියලා. නිබුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ධම්මනේ. ධම්ම කියන්නේ මනසෙම නිර්මාණයක් කියලා තියෙනවනේ නේද? මනෝමය දෙයක් කියලා. එහෙනම් මනසට පුළුවන් ධම්ම ටිකක් හදලා ඕක දැනගන්න විතරනේ. මන ධම්ම මනෝ විඥානයි. නේද? එයාගේ කෘත්‍ය මන ධම්ම මනෝ විඥාන. එයාට පුළුවන් ද එළිය තියෙන රූප දැනගන්න? බෑ. එයාට පුළුවන් ද අජ්ජත් රූප දැනගන්න? බෑ. එයාට දැනගන්න පුළුවන් එකම જાතියයි. ඒවට කියන්නේ ධම්ම. ධම්ම කියන එක මනෝමය. මනෝමය කියන්නේ මනසෙන්ම නිර්මාණයක්. දැන් මනසෙන් නිර්මාණය කරපුව අල්ලන්න පුළුවන්ද? බෑ. මනෝමය. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනස තමයි ඉස්සෙල්ල පෙරටුව ඉඳලා තියෙන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්මවලට කලින් කවුද ඉන්නේ? මනස. එයා තමයි ශ්‍රේෂ්ඨ. මනස. මනෝසෙට්ටා. ඊළඟට කියන්නේ අර ධම්ම ගැන. මනෝමය කියන්නේ ධම්ම කියන්නේ මනෝමය දෙයක්. එහෙනම් මනස තමයි ශ්‍රේෂ්ඨ. ධම්ම නෙවෙයි. අපි ශ්‍රේෂ්ඨ කරගෙන තියෙන්නේ ධම්ම ටික. එළිය තිබුණා හින්දා තමයි මේ මනස දැනගත්තේ කියලා අපි ඒගොල්ලන්ට මුල් තැන දීලා. නේද? වතුරේ බල්ලා ඉන්න හින්දා තමයි මෙහෙම පෙනුනේ. අද අනිත් පැත්ත හරෝලා. මනෝ පුබ්බං ගමා ධම්මා නෙමෙයි ධම්ම පුබ්බං ගමා මනෝ. එළිය දේවල් තිබුණා හින්දා තමයි මේ පෙනුනේ. එළියෙන් දෙයක් ආපු හින්දා තමයි මේ ඇහුනේ. අපි ධම්ම ටිකට පෙරටුව ගමන් කරා. ඒත් ඒ ආවේ කොහොමද බලන්න? ඇහැ පිරිසිඳ දකින්න. කන පිරිසිඳ දකින්න. කන වැඩේ කළේ නැත්නම් සද්ද සංඥා වෙයිද? ආවා කියලා දැනගනීද? කන ඇහෙන්නේ නැති කෙනෙක්ගෙන් අහන්න මේ සද්ද සංඥාවක් ආවද කියලා. මොන සද්දයක්ද කියලා හයි. ආවා මේ විකාර දොඩ උනවා කියයි. ඔව්. ඒක හරි. මුලින්ම ඉගෙන ගන්නේ අර මොහුදු එරළ ඉන්න කෙනාට කියා දෙන මට්ටම. දැන් ටික ටික ගැඹුරට යනකොට නේද? දැන් හෝඩියේ පන්තියේදී ඒ ලෙවල් වැඩ කියා දීලා බෑනේ. නේද? ආයන්න ආයන්න කියා දීලා තමයි මේ වාක්‍යයක් කියවන්න දෙන්නේ. වචනයක තේරුමක් හදන්න දෙන්නේ. වචනයන් ලියන්න දෙන්නේ. නේද? පටන් ගන්නකොට එයා ඉන්න මට්ටමෙන් අපිට කියා දෙන්න වෙනවා. ඔයාට ඇහක් තියෙනවා, එළිය රූපයක් තියෙනවා, ඕක දකින විඥානයක් තියෙනවා. ඔය බාලාංශේ වැඩ ටික කියා දෙනවා. දැන් ওই ටික තමයි පාඩම් කරගෙන අපි මේ නිවන දැක්කා කියලා හිතන්නේ. ඔය වචන ටික පාඩම් කරගෙන මං නාම රූපය දන්නවා, මං චක්කු විඥානය දන්නවා. ඕක විපාක යන්නේ. ඒ බාලාංශේ දැනුම දැනුමට කියන්නේ බාලාංශය කියලා. දැනුම කියන්නේ ප්‍රඥාව නෙවෙයි. නේද? ඔය තේ ඇහක් තියෙනවා රූපයක් තියෙනවා කියන එක කියන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. ඒක පෙර නෙමෙයි අදත් ලෝකෙට අයිති පෘථග්ජනයට තියෙන දෙයක්. හරි? පෘථග්ජනයට තියෙන ලෝකේ ඔක. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේට බොරුවක්. ලෝකයාට ඇත්ත තමයි ඇහක් තියෙන්න ඕන, රූපයක් තියෙන්න ඕන, චක්කු විඥානයක් තියෙන්න ඕන. දැන් මදුපිණ්ඩික සූත්‍රය පෙන්නවානේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා. යං වේදේති තං සංජානාති. යමක් විඳීද ඒක අඳුනා ගන්නවා. යං සංජානාති තං විතක්කේති. අඳුනා ගන්න දෙයක් තියෙයිද ඕක ගැන කල්පනා කරනවා. යන් විතක්කේති තම් ප්‍රපංචේති. කල්පනා කරන දෙයක් තියෙයිද ඕක ප්‍රපංචයක් බවට පත් වෙනවා. කාගේද මේ? රහතන් වහන්සේගේද? පෘථග්ජනයාගේද? ලෝකෙට අයිති කෙනාද නැද්ද? ලෝකෙට අයිති කෙනාට වෙන දේ ඔය කියන්නේ. ප්‍රපංච හැදෙන හැටි ඊළඟට පෙන්නනවා. ඒක වෙන්නේ කොහොමද? චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥානේ ඇති කල්හි පස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සති इति ඨානමේතං විජ්ජති. පස්සපඤ්ඤත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියක් දකින්න පුළුවන්, විද්‍යමාන වෙනවා. අන්න දැන් විස්තර කරනවා මෙතන වෙන ධර්මතාවය. දැන් ওই ලෝකෙන් එහාට යන්න ඕන ටිකක් ඇත්තක් පෙන්නනවා. ওই කතාව උනේ මෙන්න මේ හින්දානි. මොකද්ද? ඇහක් ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥානය ඇති කල්හි පස්සපඤ්ඤාත්තිය පනෝ ගන්නවා කියන, පස්සය කියන ප්‍රඥාත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියක් දකින්න පුළුවන්. හරි? කාදෙද? ඇහ තියෙන කෙනාගේ, රූප තියෙන කෙනාගේ, චක්කු විඥානය තියෙන කෙනාගේ දකින්න පුළුවන් සිද්ධිය ඔය කියන්නේ. පස්සපඤ්ඤාත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියකුත් දකින්න පුළුවන්. ලෝකෙට අයිති කෙනාගේ සිද්ධ වෙන සිද්ධිය ඔය කියන්නේ. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පස්සපඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति ඨානමේතං විජ්ජති. ඊළඟට තව කැලලක් කියනවනේ. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. එහ නැත්තම් රූප නැත්තම් චක්කු විඥානේ නැත්තම් දැන් අර ගියපු සිද්ධිය වෙයිද? පස්සපඤ්ඤාත්තිය පනෝ ගන්නවායි කියන එකක් දකින්න පුළුවන් වෙයිද? නෑ, එහෙම දෙයක් දකින්න බෑ කියනවා. නේතං තානං විජ්ජති. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤාත්තිය පඤ්ඤාපෙස්සති इति නේතං තානං විජ්ජති. එහෙම පස්සයක් පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්න විදිහක් නෑ. දැන් එහෙනම් බලන්න, ඔය ඇහෙන් දැකීම ගැනයි ඔය විස්තර කරන්නේ. කනෙන් ඇසීම ගැන ඊළඟට විස්තර කරනවා. එතකොට මේ ඇහෙන් දැකීමේදී, මේ සිද්ධිය වීමේදී අවස්ථා දෙකක් තියෙනවා. ඇහ ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥානය ඇති කල්ලි පස්සපඤ්ඤාත්තිය පණවනවා. පස්සපඤ්ඤාත්තිය පණව ගත්තොත් වේදනාපඤ්ඤාත්තිය පණවනවා. වේදනාපඤ්ඤාත්තිය ඇති කල්ලි සංඥාපඤ්ඤාත්තිය පණවනවා. සංඥාපඤ්ඤාත්තිය ඇති කල්ලි විතක්ක පඤ්ඤාප්තිය. විතක්ක පඤ්ඤාප්තිය ඇති කල්ලි ප්‍රපංච පඤ්ඤාප්තිය තනව ගන්න. හරි. දැන් ඒක නොවන හැටිත් පෙන්නනවා. ඇස නැති කල්ලි, රූප නැති කල්ලි, චක්කු විඥානය නැති කල්ලි පඤ්ඤාප්ති ටික එන්න බෑ. අපිට හිතෙන්නේ මේ දකින වේලාව ගැන නිවේයි කියන්නේ කියලා නේද? ඇහත් නැත්නම් රූපත් නැත්නම් චක්කු විඥානෙත් නැත්නම් අපි දැකීමක් ගැන නිවේයි කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ දැකීම ගැන. ඇයි ඒක තේරුම් ගන්න දැන් ලේසි. දැන් බාහිර රූපය තියෙන්න ඕනද දැකීම වෙන්න? නෑ නේද? බාහිර රූපේ අපි පනෝගත්තු එකක් නං. වතුර බල්ලා ඉන්න ඕනද දකින්න? බල්ලෙක් වගේ දකින්න වතුර බල්ලෙක් ඉන්නම ඕනද? නෑ. ඒක දැකීම මත පනවගත්තු දෙයක්. පඤ්ඤාප්තිය නැත්තම් ප්‍රපංචය. ඒ ප්‍රපංචය තියෙන්න ඕනේ නෑ දැකීම වෙන්න. නේද? එහෙනම් රූපේ අසති වෙලාවේ දැකීමක් වෙන්න බැයිද? රූපය කියන එක ප්‍රපංචයක් නං. රූපේ නැති වුණාට දකින්න බැයිද? දකින්න පුළුවන්. නුවණ තියෙන කෙනාට දැකීම වෙනවා රූපේ නැතුව. මෝඩයට රූපෙත් එක්කමයි දකින්නේ. ලෝකෙට අයිති දැක්මේ ඉන්න පෘථග්ජනයාට රූපයක් තියෙන්නම ඕන දකින්න. හැබැයි ඒක ඇති වෙන හැටි දැක්ක කෙනාට රූපය කියන්නේ ප්‍රපංචයක් විතරයි. දැකීම වෙන්න පුළුවන් රූපෙට අහු නොවි. නේද? දැකීම වෙන්න පුළුවන් රූපෙට අහු නොවි. නෝක ලොකු ධර්මතාවයක්. දැකීම වෙන්න පුළුවන් රූපය බාර ගන්න නැතුව, රූපය අහු වෙන්නේ නැතුව, රූප උපාදාන කර ගන්න නැතුව. නේද? දැන් රූපේ අසති නේද එතකොට? දැකීම වෙනවා රූපේ අසති. ද විඥානේ පහළ වෙන්න නම් මොනවද ඕන? ඇසයි රූපයි දෙකම තියෙන්න ඕන. රූපේ අසතින විඥානේ හටගන්න දැන් එකක් අඩුයි. දැන් චක්කුඤ්ඤ පටිච්ච රූපේච කියන්න බෑ. රූපේ අසතිනේ. දැන් විඥානේ උපදීද? උපදින්න බෑ. මොකද විඥානේ පටිච්ච සමුප්පන්නයි. ඉමස්මින් සති ඉදං හෝති. දැන් ඉමස්මින් අසති වෙලා නේද? ඵලය හටගන්න බෑ. ඉදං නහෝති. රූපේ අසති නම් චක්කු විඥානේ සති කියන්න පුළුවන්ද? එතකොට දහමට විරුද්ධයි නේද? එතන නුවණින් හොයන්න ඕන. දැන් මේ කියන්නේ අපි රූපය කියලා යමක් පැනෙව්වද? රූපේ අසති හරි. හරි. අපෙන්ට එමුකෝ දැනට බාහිර රූපෙන් ගන්නකෝ. බාහිර රූපද අසතිනේ නුවණින් දකිනකොට. ඇහැට කවදාවත් බෑනේ එළියේ රූප පෙන්වන්න. නේද? එතකොට බාහිර රූපේට නම් රූපේ කිව්වේ. ඒක ආවේ නැත්නම් විඥාණයට උපදින්න පුළුවන්ද? බෑ. මොකද චක්කංජ පටිච්ච රූපේච උපජ්ජතියක් වුණා. රූපේ කියන එක අසති නම් විඥාණය හටගන්න බෑ. එහෙනම් දැන් රූපේ අසති කියන එකයි විඥානේ අසති කියන එකයි පොඩ්ඩක් ඔන්න නිකන් පේනවා වගේ නේද? තාම දකින්න පුළුවන් හැබැයි. මොන පොඩි ප්‍රශ්නයක් එනවා නේද? දැකීම වෙනවා රූපෙත් නැහැලු විඥානෙත් නැහැලු. මේ මොකද්ද මේ කියන්නේ? ඈ? දැන් එළියේ රූප නැත්තම් ඇහැක් කොන වෙයිද? බහිද්ද රූපය නැත්තම් අජ්ජත්ත ඇහැට තේරුමක් තියනවද? බෑ. නේද? උපදින්න බෑ. එහෙනම් ඇහත් ප්‍රපංචයක් කියලා පෙන්වන්නේ ඒකයි. බාහිර රූපෙත් ප්‍රපංචයක් වගේ, බහිද්ද ආයතනෙත් ප්‍රපංචයක් වගේ, අජ්ජත් ආයතනෙත් ප්‍රපංචය. එහෙනම් දැකීම වෙන්න පුළුවන් ওই තුන් දෙනාම නැතුව. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. හැබැයි දැන් පස්සපඤ්ඤාත්තිය පනවන්න බෑ. ඇයි? පස්සේ කියන්න නම් තුන් දෙනෙක් ඉන්න ඕනනේ. තින්නම් සංගති පස්සෝනේ. දැන් තුන් දෙනාම පැනවිලා නැහැ නේ. එහෙනම් පස්ස පඤ්ඤත්තිය පැනවෙන්නේ නැහැ. පස්ස පඤ්ඤත්තිය සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙච්චති ඉති නේතණ්ඨාණං ඉජ්ජති. වේදනා පඤ්ඤත්තිය පැනවන්නේවා කියන කරුණකුත් නැහැ. සංඥා පඤ්ඤත්තිය පනවනවා කියන කරුණකුත් නැහැ. සංඥා නැත්තම් ඉතින් හිතන්නත් දැන් දෙයක් නැහැ නේද? විතක්ක පඤ්ඤත්තිය නැහැ. හිත කල්පනා කරන්නේ නැත්තම් ප්‍රපංච හැදෙයිද? ප්‍රපංච හැදෙන්නත් බැ. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස්සපඤ්ඤත්තිය පඤ්ඤා පෙස්සති ඉති නේතණ්ඨානං ඉජ්ජති. දැන් ඔය අසති කියන එක තියෙන්නේ අවිද්‍යාවේද විද්‍යාවේද? විද්‍යාව පහළ වුණොත් නේද? අවිද්‍යාව දුරු වුණොත්. අවිද්‍යාව දුරු වුණ මනසකට නේද ප්‍රපංච ටික නැති වෙන්නේ? එහෙනම් මේ Nirodha ගැන නේද මේ කියලා තියෙන්නේ? උපදින්නේ නැති ස්වභාවය. මෝඩකම තියෙනකන් උපදිනවා, මෝඩකම නැත්තන් නැහැ කියන ස්වභාවය ගැන නේද ඔය කියන්නේ? එතකොට Nirodha ඥානං කියන එක ඕන මතක තියාගන්න, සම්මාදිට්ඨිය ඇති කරගන්න. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodha ඥානං ආවොත් තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ තාම රහත් වුණා නෙවෙයි, මාර්ගේ පටන් ගන්න තැන මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ, ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න තැන තමයි සම්මාදිට්ඨිය. හැබැයි සම්මාදිට්ඨිය ගන්න Nirodha ඥානං තියෙන්න ඕන. සම්මාදිට්ඨිය කියනකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodha ඥානං කියන කොටසක් තියෙන්න ඕන. Nirodha ගැන ඥානයක් තියෙන්න ඕන. ඥානය කියන්නේ Nirodha උනා නෙවෙයි, Nirodha දැක්ම සඳහා නුවණක්. Nirodha මේ වගේ වෙන්නේ නැති කියලා නුවණක් ඕන නේද? එයාට තමයි Nirodha දක්වා යන මාර්ගයක් උපදින්නේ. ඒ නුවණ නැති කෙනාට Nirodhaට යන මාර්ගයක් උපද ගන්න බෑ. මොකද Nirodha කියන්නේ මොකද්ද කියලා දල අවබෝධයක්වත් නැහැ. එයාට තියෙන්නේ නිවන් පුරයක්. අර මැඩුනායින් පස්සේ බෝඩ් එක ඉල්ලන්න නිවන් සැප ලැබේවා කියලා. නිවන් පුරේට යන්න ඕගොල්ලෝ මට ටිකට් එක අරන් දෙන්න, මං නිවන් පුරේට යන්න කියන්න තමයි තියෙන්නේ. Nirodha ඥානයක් නෙවෙයි. දැන් Nirodha ඥානේ තියෙන කෙනා අනුන්ගෙන් ටිකට් ඉල්ලන්නේ නැහැ. මාත් මැරුණහම ලස්සන පෙට්ටියක දාන්න, බෝඩ් එක ඉල්ලන්න, ඕවා නෙමෙයි ඉල්ලන්නේ. එයා මොකද කරන්නේ? මැරෙන්න කලින් කොහොම හරි මාර්ගය අඩුගානේ සම්මාදිට්ඨියවත් ඇති කරගෙන නේද? තමන්ම හදාගන්න මාර්ගයේ උපදවගන්නේ තමන්ම, මිසක් වෙන කාටවත් දෙන්න බෑ. බුදුහාමුදුරන්ටවත් දෙන්න බෑ තව කෙනෙකුට මාර්ගය. තමන් කරගත්තොත් මිසක් නේද? තේ ධර්මතාවය පෙන්නලා දෙනවා මිසක් මාර්ගය වඩන එක තම තමන්ට අයිති දෙයක්. සම්මාදිට්ඨිය ඇති කරගන්නේ තමන් මිසක් වෙන කෙනෙකුට දෙන්න බෑ. එතකොට දැන් ඇස ගැන, රූප ගැන, චක්කු විඤ්ඤාණ ගැන නුවණින් දකිනකොට පේනවා මේ මායාකාරය කරපු මැජික් ටික තමයි ඇහක් මවල පෙන්නනවා, රූපයක් මවල පෙන්නනවා. ඕකට අහු වෙන කෙනාට ඕවා තියෙනවා, නිත්‍ය සංඥාවෙන් ගන්නවා. මොකද එයා දකින්නේ ඕවා පටිච්ච සමුප්පන්න ධර්ම කියලා. අවිද්‍යාව සමුදේ වෙලා පනෝපු දේවල් පටිච්ච සමුප්පන්න ධර්ම කියන්නේ. පටිච්චසමුප්පන්න ධර්ම කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා පනෝගත්තු දේවල්. හරි. ඔයගොල්ලෝ පටිච්චසමුප්පන්න ධර්ම ගොඩක් දන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතන. ඒවා සේරම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා උපන්න දේවල්, පටිච්චසමුප්පන්න දේවල්. නේද? ඒ දැනුම තියෙනවා. හැබැයි ඇහැ අවිද්‍යාව ප්‍රත්‍ය වේලා උපද්දගත්තු එකක් කියන නුවණ නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන. සලායතන කියනකොට කොච්චර තියෙනවද? හයක්ම තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන හයක්ම තියෙනවා. ඔය ආයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නැද්ද? ප්‍රත්‍ය වෙලා. එහෙනම් මුලාවෙන් පනෝගත්තු ඒවා නෙවෙයිද ඔවා? මුලාවෙන් පනෝගත්තු ඒවා. ඒක පටිච්ච සමුප්පාදේ විතර නෙවෙයි, තව සූත්‍ර තියෙනවා. මේ චක්කුන් කියන්නේ අවිද්‍යාව සම්භූතං කියලා. අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා. නේද? ආහාර සම්භූතං, කර්ම සම්භූතං, තණ්හා සම්භූතං, අවිද්‍යා සම්භූතං. එහේ කියන එක. එහේ කියන එක හැදෙන්න ප්‍රත්‍ය වෙලා තියෙන අවිද්‍යාව, කර්මය, ආහාර, තණ්හාව. ඉතින් අපි අවිද්‍යාව අමතක කරලා ඉතුරු ටික තමයි හොයන්නේ. ඒකත් අවිද්‍යාවෙන් වැහිලා. මේක තමයි ප්‍රශ්නේ. එතකොට ඇහත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පනෝන එකක්, රූපෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පනෝන එකක්. ඔය ධර්මතාවය දැක්කොත් පස්සේ හටගන්නේ මේ ටික අවිද්‍යාවෙන් පනෝ ගන්න තාක්කල්. නහේ රූපේ චක්කු විඥානේ පනෝන තාක්කල් පස්සේ තියෙනවා. ඊට පස්සේයි පස්ස සමුදයයි දැන් පේනවා. ඔය සමුදය යදුන් නැත්තම් පස්ස නිරෝධ කියලා ධර්මතාවයක් තියෙනවා. ඊට පස්සේයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි දැනගත්ත කෙනාට සම්මා දිට්ඨිය එනවා. ලෝකෙන් එතර වෙන නුවණ එනවා සම්මා දිට්ඨිය. අහලා ඇතිනේ. පස්සේයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි දැනගන්න කෙනාට සම්මා දිට්ඨිය එනවා. අපි පස්ස නිරෝධය දකින්නේ පස්සේ ඇති වුණා, ඕක නැති වුණා. වතුරේ බල්ල ඇති වුණා, ඕක නැති වුණා. මේ නිරෝධයද දකින්නේ නැති බවද? ඇත නැත කියන එකද? ඇත නැත. දෘෂ්ටි දෙකේ තන තන ඉන්නවා. කියන්නේ මම නිරෝධය දැක්කා කියලා. ඇති වුණා නැති වුණා දැක්කා, ඒ හින්දා නිරෝධය දැක්කා. නැහ්. ඇති උනේ මෝඩකමට කියලා දැක්කේ නැහැ. නැහැ. පස්ස නිරෝධේ නෙමෙයි පස්සේ නැතිවීම. ඇතිපස්සේයි නැතිපස්සේයි තමයි දෙකක් ඇත නැත. සම්පේයි නිරෝධේයි නෙවෙයි. නේද? පේනවද මේ මුලාවල්? ඉතින් ඒවයි ඉන්න තාක්කල් මතක තියාගන්න භාවනා කරන එක වැරදි නෙවෙයි. ලෝකෙටයි ති පූර්ව ප්‍රතිපදාවයි වට කියන්නේ ලෝකෙට අහු වෙලා කරන භාවනා. ඉතින් ඒවයින් කෙලස් තුනී වෙනවා මිසක් යටපත් වෙනවා මිසක් සමුච්ඡේද වශයෙන් කැඩෙන්නේ නැහැ. ලෝකෙන් එතර වෙන්න බෑ. ලෝකෙන් එතර වෙන්න නම් ලෝකෙන් එතර වෙන සම්මා දිට්ඨිය. ලෝකය මේකයි, ලෝක හටගත්තේ මේකයි, සමුදය මේකයි. මේ සමුදය දුන්න නැත්නම් ඔක උපදින්න බෑ කියන නුවණ එන්න ඕන නිරෝධේ. මේවා ගැඹුරුයි. පටිච්ච සමුප්පාදේ ගැඹුරුයි කියන්නේ නිකන් නෙවෙයි. මොකද ලෝකෙට අයිති විදිහට ඕන තරම් විස්තර කරන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ලෝකෙට අහු වෙලායි මේක විස්තර කරන්න කියලා. ඔව්. සමුදේ කරපු දේ වෙනස් වෙනවා ගා ඉන්නවා නේද? ඵලය අල්ලගෙන ඒක වෙනස් වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ඔව්. සමුදේ දැක්කොත් එයාට පේනවා නිරෝධේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ওই ಜಾති පහකම රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ඇත්ත දකින්න ඕන. අනිච්ච සංඥාව වඩන්න. කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කෙලෙස් දුරු වෙන්නේ? ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තංගම. මේකයි රූපේ, මේකයි රූපේ සමුදේ, මේකයි රූපේ අත්තංගමය. එතන රූපේ හටගත්තේ මෙහෙමයි, හට නොගන්නේ මෙහෙමයි කියන නුවණ. වේදනාව මේකයි, වේදනාව හටගත්තේ මෙහෙමයි, වේදනාව නූපදින්නේ මෙහෙමයි කියන නුවණ. ඒක ඇති වෙලා නැති වෙන වේදනාව නෙමෙයි. වේදනාව හටගත්තේ මේ නිසායි. මේ හේතු යෙදුන් නැත්නම් ඕක උපදින්නේ නැහැ. සංඥාව හටගත්තේ මෙහෙමයි. ඔය හේතු යෙදුන් නැත්නම් ඕක හටගන්නේ නැහැ. නිරෝධයි. සංකාර හටගත්තේ මෙහෙමයි. මේ හේතු යෙදුන් නැත්නම් ඕක හටගන්නේ නැහැ කියන නුවණ. විඥාණය හටගත්තේ මෙහෙමයි. ඕවා යෙදුන් නැත්තා විඥානේ හටගන්නෙත් නැහැ. ඒතර විඥානය කියන්නේ මායාව. සිතේ පවතින මායාකාරී ස්වභාවයට තමයි විඥාන කියන්නේ. එයාට දර්ශනය කරන්න දේවල් තියෙනවා. අජ්ජත් රූප බහිද්ද රූප. මායාව අවිද්‍යාව නැති වුණ මනසට දර්ශනය කරන්න දේවල් නැහැ. රූප නැහැ. අනිදස්සන. දර්ශනය කරන්න රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංකාරත් නැහැ, විඥානත් නැහැ. මොකද ඒවා උපදින්න හේතු ක්ෂය වෙලා. නිරෝධය. තතන්නෝක ගැන නුවණක් යන්තම් හරි ඇති කර ගත්තොත් සම්මාදිට්ඨිය ගැලවෙන මාර්ගය හොයා ගන්න පුළුවන්. නැත්තම් එන්නේ තියෙන දේවල් ඇති වෙවි නැති වෙවි ඒක බලන් ඉන්න එක තමයි. ඵලය ඇති වෙනව නැති වෙනව බලන් ඉන්නා මිසක් සමුදය දකින්නේ නැහැ. සමුදය දකින්න නැතුව Nirodha කවදාවත් සාක්ෂාත් වෙන්නේ නැහැ. දෙන්න බෑ. ආ ඔව්. අන්න ඔයගේ ධර්මතාවයක් තියෙන්නේ. ඔබ කිව්වා කියලා මේක මහා ගැඹුරුයි කියලා හිතන්න එපා. මේ ගැඹුරක් නෙවෙයි. ඇත්ත දකින්නගෙනාට ඕක හරි සරලයි. සද්දේ ඇහිලා රූප ටික හිතෙන්නේ හැදුවේ ඕක එළියේ තිබ්බේ මෝඩකමටනේ කියන ධර්මතාවය දකින්න පුළුවන් නම් මේක දකින්න පුළුවන්. ඔය පාඩම් කරගත්තු ඒවා එකක්වත් ඕනේ නැහැ. Tamanta ප්‍රායෝගිකව පුළුවන් නම් මේ ඇහුනේ සද්දේ සද්දේ රූප තියෙන්න බෑනේ. ඇහෙන් දකින්න රූප සද්දේ තියෙන්න බෑනේ. කනට බෑනේ ඇහි වැඩේ කරන්න. එන ඔය ටික කලේ මනසෙන්නේ මනසෙන් කරපු ඒවා හිත ඇතුලේ නේ ඕක කොහොමද එළියේ තියෙන්නේ. අන්නෝක තේරෙනවා නම් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් මාර්ගය වඩන්න පුළුවන්. දැන් ඇහැ පුරාණ කර්මයක්ද නැද්ද? ඇයි ඇහැ පුරාණ කර්මයක් කියන්නේ? අවිද්‍යාවෙන් උපද්දා. අවිද්‍යාවෙන් උපද්දන්න දැන් දැකීම මත නේද ඇහැකි පැද්දුවේ. දැකීම ගැන කල්පනා කරන්න ගිහින් නේද? කල්පනා කරන්න ගියාම මොනවද ගන්නෙ? පෙර ඇසුර. පෙර ඇසුර කියන්නේ පරණ නිමිති නේද? පුරාණ කර්ම නේද? ඒත් පුරාණ කර්මයක් හින්දා නේද දැන් ඇහැක් හදාගත්තේ? පුරාණ කර්ම යාවේ නැත්තම් ඇහැක් හදයිද? නෑ, දැකීමෙන් නවති. දැකීමෙන් නවති. පුරාණ කර්ම ඇදලා දාගන්න එකක් නැහැ. හරි. පුරාණ කර්ම ඇදලා දාගත්තේ නැත්නම් නව කර්ම හදාගන්න එකකුත් නැහැ. දැකීමෙන් නවති. එදාට පෙරේ මොකද්ද මේ දිත්තේ දිත්ත මත්තන් කියන්නේ සුතේ සුත මත්තන් කියන්නේ? අජ්ජත් ආයතනයි බහිද්ද ආයතනයි පැනෙන්නේ නැති දවසට පෙරේ මොකද්ද මේ දිත්තේ දිත්ත මත්තන්? සුතේ සුතමත්. ඒක දකින තාක්කල් ඕව අර ලෝකෙට අයිති දේවල් වල දාගෙන තමයි කියන්නේ. ඇහැ පුරාණ කර්මයක්, ඇහෙන් දකින දේ නව කර්මයක්. අජ්ජත් ආයතනේ පුරාණ කර්මයක්. වතුරේ ඉන්න බල්ලා පුරාණ කර්මයක්ද නව කර්මයක්ද? නව කර්මයක්. ඔව්. පිළිගත්තාන් ලෝකෙට අහුවෙලා. ඇහැ පුරාණ කර්මයක් කියනකොට ලෝකෙට අහුවෙලා. ඕක කියන්නේ මේ ලෝකෙට අයිති දර්ශනය. මොකද පුරාණ කර්ම කරපු මම ඉන්නවනේ. අතීතෙත් මම ඉඳලා තියෙනවා ඇහැ හදන්න කර්මය කරන්න. දැනුත් ඉන්නවා. ආත්ම දෘෂ්ටිය. දැන් රූපය ඇසුරු කරන තාක්කල් රූපං උපාදාය අස්මීති හෝති නා අනුපාදාය. සලායතන පුරාණ කර්ම. පුරාණ කර්ම තියෙන්නේ ලෝකෙට අයිති වෙලා. පටිච්ච සමුප්පාදයක් දැකපු කෙනෙකුට නෙවෙයි. හරි. එතකොට ලෝකේ ඉන්න කෙනාට මේක තේරුම් කරන්න ඉතින් ওই ටික කියන්න වෙනවනේ. ඇහැ ඕක පුරාණ කර්මයක් නේ කියලාවත්. හ්ම්. ටිකෙන් ටික මේ අවබෝධය දෙන්න. එයාට එකපාරට ඇහෙන් මිදෙන්න ධර්මයක් කිව්වට ඒක ගෝචර නෑ. හරි, ලෝකේ ඇලිලා ගැටිලා ඉන්න ගෙනාට ලෝකෙන් එතරක් කිව්වට ඒක තේරුම් ගන්න මනස දියුණු නෑ, ප්‍රඥාව දියුණු නෑ. විදර්ශනය කරන්න කියන්නේ ඕකට. බාහිර රූපේ විදර්ශනය කරන්න, අජ්ජත් රූපේ විදර්ශනය කරන්න. ඉති අජ්ජත්තං ආකායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වාකායේ කායනුපස්සී විහෙරති. මේක තමයි එකම මාර්ගය. ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ. මේ බුද්ධ වචන. ඕක නොකර තනින්න හැදුවට ටිකක් අමාරුයි ඈ. ටිකක් නෙවෙයි, ඉතින් කරන්න බෑ. රජ්‍යත්ත රූපෙත් සමුදේ දකින්න ඕන හටගන්න හැටි. බහිද්ද රූපෙ හටගත්තු හැටිත් දකින්න ඕන. සමුදේ ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති. සමුදේ දැක්කොත් තමයි වය දකින්න පුළුවන්. සමුදේ අඳුරගන්න කෙනාට තමයි ඕක නොපිහිටන හැටි පේන්නේ. ලෝකෝත්තර පැත්තෙන් නැත්තම් ලෝකෙට අයිති පැත්තෙන් ඇති වුණා නැති වුණා බල බල ආනයිදි. වතුරේ ඉන්න බල්ලා ඇති වුණා නැති වුණා කියලා බල බල ආයිදි. බල්ලත් ඉන්න දකින මමත් ඉන්න. ඈ? ඊතර වීමක් නැහැ. ඊතර වීමට එන්න නම් දහමක් අහලා දකින්න ඕනේ. ඥානං පස්සං යථා භූතං. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථා භූතං. ඇහැගෙන ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න ඕනේ. ලෝකෝත්තර දර්ශනය පටන් ගන්නේ සමුදය දැකීම තුලින්. වෙන විදිහක් නැහැ. ඒ සමුදය හොයන්න ඕන තමන් තුලින් මිසක් බාහිරෙන් හොයලා ඒත් මාර්ගයට වැටෙන්නේ නැහැ. හැම දෙයක්ම තියෙනවා. බාහිර සමුදය හොයන කෙනා ඉතින් ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව වඩනවා. එයා හිතාගත්තට ඉතින් ආර්ය මාර්ගය කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. බුද්ධ දේශනාව ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි බඹයක් පමණ මේ ශරීරය තුල. රෝහිතස්ස සූත්‍රය. හොඳයි, එතනින් අපි අවසන් කරමු. මං හිතන්නේ අහන්න හදපු ප්‍රශ්න වලට දැන් උත්තර ඇති. ඒ උත්තර වටහා ගන්න නම් මේ විදර්ශනේ කරන්න ඕන. නැත්තම් ආයේ ලෝකෙට අහුවෙලා දානවා ප්‍රශ්න ටික. ඒකයි මාර්යා හරි දක්ෂයි කියන්නේ. විදර්ශනේ කරනකොට කරනකොට මේ රූප ලෝකෙන් එතර වෙන, කාම ලෝකෙන් එතර වෙන මට්ටමකට එනකන් මේක වඩන්න ඕන. එතකොට මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් එනකොට ඔය ප්‍රශ්න වලට උත්තර නිකම්ම හම්බ වෙනවා. හොඳයි, ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා හැමෝගෙම. යම්කිසි සමාධියක් වැඩුණා, යම්කිසි ප්‍රඥාවක් වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන එකට කියනවා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගන්නවයි කියලා. ඒකට හේතුව ඒව ගෙවිලා ඉවර වෙන්නේ නැහැ. දානයක් දුන්නා වගේ ගෙවිලා ඉවර වෙන්නේ නැහැ විපාක දෙයිලා. මේවා යම්කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම උදව් උපකාරී වෙන මහානිසංස කුසල කර්ම. පින් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දුවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මා අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවය ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනා නම් ඒ සමගින් අප සර්වම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙන්න නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන මේ රැස් කරගත්තු පින් වල බලෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනාව වේවා. අසපන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි මේ අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නකම මෝඩකම හින්දා කරන සංඛාර සේරම මේ ලෝකයක් හදන එක අජ්ජත්තායතන බහිද්දායතන හදන එක. ඒ සකස් කරන දේවල් සංඛාරා, ඒ සියලු සංඛාර සබ්බේ සංඛාරාවල ලක්ෂණේ තමයි ලෝකෙට අයිති පැත්තෙන් අනිත්‍යයි දුකටපත් කරනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේම මේ හිතේ තියෙන ධර්මතා ටික නේද අපි ওই මෝඩකමට දෙයක් කළේ. එතකොට සබ්බේ ධම්මාවල නියම ලක්ෂණය අනාත්ම ස්වභාවය නේද? එළියේ තියෙන පාලනය කරන්න පුළුවන් ඒවා එකක්වත් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. නුවණට ඇත්ත ඇටියට පේන්න. යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මෝඩකමට හදලා වතුර බල්ලෝ හදලා දුක් විඳ එක ගැන කලකිරෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ. මොන මෝඩකමටද මෙච්චර කල් දුක් විඳලා තියෙන්නේ? ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක් කේවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම.